මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥා නාලිකාවෙන් විකාශය කිරීම සඳහා කිරිපත්ගොඩ ජාතික නිවාස ක්‍රමය අංක 138 නිවසේ පදිංචි දීප්ති පෙරේරා මහත්මිය සහ රෝයි දිසානායක මහතා දායක වී තිබෙනවා. උතුම් වූ ධර්මදානයෙන් ජනිත වන මහපුණ්‍ය ශක්තියෙන් සුජීවත්ව වෙසෙන ඥාත හිතමිතුරු පිරිස වන 2025 මැයි මස 13 වන දින ජන්මදිනයේ සමරන චතුර චමල්ක දිසානායක පුතණුවන්ට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායු සම්පත් ලැබේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ඕස්ට්‍රේලියාවේ පදිංචි සුරාජ් ආසිරි දිසානායක පුතණුවන්ටත්, ලමාලි සචිනි දියණියටත්, අයනි සත්සරණි දියණියටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ දීර්ඝායු සම්පත්තිය ලැබී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. මියුරින් දාබරේ මෑණියන්ට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායු සම්පත් ලැබේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ගෞරවනීය ධර්මදේශකයාණන් වහන්සේ වන පූජ්‍ය හසලක සීලවිමල ස්වාමින් වහන්සේටත්, දේශකයාණන් වහන්සේගේ පින්වත් දෙමාපියන්ටත්, ප්‍රඥා නාලිකාවේ ධර්මදේශනා සිදු කරන සීලුම දේශකයාණන් වහන්සේලාටත්, ලෝකවාසී සීලුම පින්වතුන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ප්‍රාර්ථනීය බෝධියකින් වහවහ නිවන් අවබෝධ කර ගැනීම පිණිසම මේ පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා. සීලුම දෙවිදේවතාවුන් වහන්සේලාටද මේ කුසල් අනුමෝදන් වේවායි ප්‍රාර්ථනා කරනවා. පරලොව සපත් ඥාති පිරිස වන කැරොලින් පෙරේරා දිසානායක මෑණියන්ටත්, මානිල් හැරියට් පෙරේරා මෑණියන්ටත්, MLT පෙරේරා පියාණන්ටත්, S දිසානායක පියාණන්ටත්, චිරාන් ඉසුරු පුතණුවන්ටත් මේ උතුම් ධර්මදානයෙන් ජනිතවන්නා වූ පුණ්‍ය කුසල් අනුමෝදන් වී උතුම් වූ නිර්වාණය සාක්ෂාත් වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා.
සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං, ධම්ම සවන කාලෝ අයං බදන්තා, ධම්ම සවන කාලෝ අයං බදන්තා, ධම්ම සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම ඊටාම ශ්‍රද්ධා සම්පන්නව අදත් බලාපොරොත්තු වන්නේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නටයි. අද මේ දේශනාවේ සැදැහැති දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ ඉතාම ශ්‍රද්ධා සම්පන්නව කිරිබත්ගොඩ ජාතික නිවාස ක්‍රමය අංක 138 නිවසේ පදිංචි දීප්ති පෙරේරා මහත්මිය, රෝයි දිසානායක මහත්මයා ඇතුළු පින්වත් පිරිසයි මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ. මේ පින්නතුන්ට අපි අනුමෝදනා කරනවා මේ දේශනාමය කුසල් මේ ඇත්තු සියලු දෙනාටම නිවන් මඟ පූර්ණේ කරගන්නට උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. දැන් ධර්මශ්‍රවණය කරන්නට කාලය. මේ දේශනාවට මාතෘකාවක් විදිහට මේ පින්නතුන් යෝජනා කරලා තිබෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ බොජ්ජංග ධර්ම වඩාගෙන ඉදිරියට යන ආකාරය ගැන පැහැදිලි කරන්න කියලා. එතකොට මේ චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ ආර්ය සත්‍යයක්. ඒක ආර්ය වූ පුද්ගලයෙකුට තමයි ගෝචර වෙන්නේ. චතුරාර්ය සත්‍යය. එතකොට දුක දුක්ඛ සත්‍යය කියලා නෙමෙයිනේ අපි කියන්නේ, දුක්ඛ ආර්ය සත්‍යය කියලායි කියන්නේ. දුක්ඛ සමුදය සත්‍යය නෙමෙයි කියන්නේ, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය කියලායි කියන්නේ. එතකොට ඒ ආර්ය වෙන්නේ පින්වත්නි, මේ දුක පිළිබඳව අපට දැනෙනවා, දුක අපිට වැටහෙනවා. දැන් දුක කියන සංසිද්ධිය අමුතුවෙන් අපට තෝරලා දෙන්න දෙයක් නැහැ. හොඳට අපිට දුක තේරෙනවා. හොඳට දුක අපට වැටහෙනවා. දුක අපට හුඟක් සංවේදී. අමුතුවෙන් අපට කවුරුවත් දුක ගැන කියන්න උවමනා කරන්නේ නැහැ. ලෙඩ වෙන එක, වයසට යන එක, අමනාප විදියට ලෝකයත් එක්ක ගනුදෙනු කරන්නට වෙන එක, මේවා දුකක් විදියට අපි දන්නවා. ඒ නිසා තමයි මේ ඒක අපි දන්න ටිකම නම් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්න ඕනේ නැහැ නේ, ඒ ටිකම කියන්නේ. දැන් පින්වත්නි මෙහෙම තියෙනවා, මරණම්පි දුක්ඛං, මරණය දුකක් කියලා කියන්ට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්න ඕනද නැන්නේ? කවුරුවත් මරණයට කැමැති නැහැ. සියලු දෙනාම මරණය පිළිකුල් කරනවා. මරණය අයින් කරන්නයි කැමැති. මරණයට මරණය කල් දා ගන්න පුළුවන් නම් අපි ඕන දෙයක් කරනවා. දැන් අද බලන්න, ඔයාලට තියෙන ඔක්කොම හරි වියදම් කරයි මරණේ ටික දවසක් කල් දා ගන්න. ඒ කියන්නේ කවුරුන් මරණයට කැමැති නැහැනේ. ඒක ඔය පින්නතුණුත් එහෙමයි, ලෝකේ හැම තැනම එහෙමයි. මරණය කල් දා ගන්න ඕන දෙයක් කරන්න ලෑස්ති. මේ ඉන්නත් දිනු වෙලා තියෙන්නේ, සත්කම් දිනු වෙලා තියෙන්නේ, විවිධ ප්‍රතිකාරකම දිනු වෙලා තියෙන්නේ. මෙන මොකකටවත් නෙමෙයි මරණේ කල් දා ගන්න. ඒ කියන්නේ එහෙනම් ලෝකේ මරණයට කැමති නැහනේ. මරණය දුකක් විදියට ලෝකය පිළිගන්නවානේ. මරණය ලෝකයට දුකක්. එතකොට මරණය කියන එක ලෝකයට දුකක් නම්, මේ මරණය කියන තත්වයම ඔය කියන අපිට තේරෙන අපට දැනෙන මට්ටමින් කියන්ට බුදුරජාණන් වහන්සේ නම පහළ වෙන්න ඕනද? පහළ වෙන්න ඕන නැහැ. ඇත්තටම මරණය කියලා බුදුරජාණන් වහන්සේ වදාලා ඉතා වැදගත් කොටසක්. බුදුරජාණන් වහන්සේත් ඔය සම්මුති මරණය, පුද්ගලයාගේ මේ කය බිඳියාම ගැන මතු කළා. නමුත් ඒක පුද්ගලයෙකුට අවබෝධයක් තියෙන්න ඕන ජීවත් වෙන්න කියලා මරණ සතිය කියලා එකකුත් වදාලා. ඒ කියන්නේ මරණය සිහි කරන්න ඕන නිතර. මොකද අපි ඔක්කොම මැරෙන නිසා මරණය සිහි කරාම මරණය නිසා පැන නගින දුක ගොඩාක් අඩු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ අපට මරණය නිතර සිහි කරන්න කියලා කිව්වා. හැබැයි එහෙම සිහි කළා කියලා පින්වත්නි අපිට කවම කවදාකවත් කිසිම දවසක අපට මේ දුක නිමා කරන්න පුළුවන් කමක් නැහැ. ඒ ඇයි? ඒක දුක්ඛාරිය සත්‍ය ඔස්සේ සංග්‍රහ කරලා බලන්න පුළුවන් හයිය තියෙන්න ඕන. මැරෙන එක කියන එක දැනෙනකොට ඒක දුකක් කියලා බෞද්ධයෝ දන්නවා, අන්‍යාගමික අයත් දන්නවා. ඒකට ආගම් ભેදයක්, ಜಾති ભેදයක්, කුල ભેදයක් නැහැ. ඔක්කොම මරණේ පිළිකුල් කරනවා. ඔක්කොම කැමති මරණේ කල් දාගන්න. මෙන්න මේ මරණය කියන එක ආර්ය සත්‍ය ඔස්සේ බලන එක නම් ලෝකේ දන්නේ නැහැ. ලෝකයාට ඒක අයිති නැහැ. අන්න ඒක තමයි ඉතා විශේෂ කෑල්ල. විශේෂ කොටස ඒක තමයි. දැන් මේ පිනුතුන් කියන්නේ මේ චතුරාර්ය සත්‍යයෙන් බොජ්ජංග ධර්ම වැඩෙන ආකාරය කියන්නේ කියලානේ. එතකොට මේ මෙන්න මේක චතුරාර්ය සත්‍යකම දුක්ඛාර්ය සත්‍ය ඔස්සේ මරණය සංග්‍රහ කරලා පෙන්නපු එක තමයි බුදුරජාණන් වහන්සේ කළේ. මරණම්පි දුක්ඛං කියලා කිව්වට මරණේ දුකක් කියලා කිව්වම අපි ඒකට මේ අමුතුවෙන් අනේ බුදුරජාණන් වහන්සේ බලන්නකො මරණේ දුකක් කියලා කිව්වා නේද කියලා පහදින්ට නෙමෙයි යොමනා කරන්නේ. මේ බුදුරජාණන් වහන්සේ මරණය දුක්ඛාරිය සත්‍ය විසේ සංග්‍රහ කරලා වදාලා. දුක්ඛාරිය සත්‍යයට සංග්‍රහ කරලයි වදාලේ. මරණයේ යෙදෙන හේතු ටික දුක්ඛ සමුදයාර්ය සත්‍යයට සමුදයාර්ය සත්‍යයට මේ සත්‍ය ඔස්සේ පැහැදිලි කොට වදාලා. දුක්ඛ නිරෝධාර්ය සත්‍ය ඔස්සේ මරණය නිරුද්ධ කරන විදිහ සංග්‍රහ කරලා. ඒ සංග්‍රහ කිරීම තමයි ආර්ය සත්‍යය. ඉතින් මරණය සදාතනිකව කෙලවර කරන්නට අදාළ ප්‍රතිපත්තියක් විදියට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍ය කියලා ආර්ය සත්‍යයක් බුදුරජාණන් වහන්සේ වදාලා. ආර්ය සත්‍යයක් වදාලා. අන්නේ ආර්ය සත්‍ය ඔස්සේ සංග්‍රහ කරනකොට ඔයාලගේ ඔය කය බිඳිලා යන්නේක මරණයේ විදියට වැටහෙනවා නෙමෙයි, ඊට වඩා වැඩියෙන් ටිකක් වැටහෙනවා. කයබිඳෙන එකනේ ලෝකේ මරණය කියලා සලකන්නේ. මරණය කිව්වාම කෙනෙකුගේ ශරීර මරණය පිළිබඳ සාධක මරණය පිළිබඳ ලෝකේ කියවීම දිහා බැලුවාම මැරුණා කියලා විවහාර කරන්නේ කොහමද? ඇඟ සීතල වෙනවා නම්, ඇඟ දරදඬු වෙනවා නම්, ආශ්වාස ප්‍රාශ්වාසයේ නැවතිලා නම්, හෘද ස්පන්දනයේ වැඩ කරන්නේ නැත්නම්, රුධිර සංසරණයේ සිද්ධ වෙන්නේ නැත්නම් මිනිස්සුන්ට කියනවා ආයා දැන් මැරිලා කියලා. මරණය පිළිබඳ ලෝකේ නිශ්චිත විනිශ්චය කරන්න එහෙමනේ. එතකොට ඒකට ලෝකේ කැමති නැහැ. කෞරවත්ම කැමති නැහැ. එතකොට මරණයේ ලෝකයා පිළිගන්නේ දුකක් විදියටනේ. ආයි බුදු කෙනෙක් පහළ වෙලා මරණම්පි දුක්ඛම් මරණම්පි දුක්ඛම් කියලා ඔය ටික කියන්න බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්න ඕනද? ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඔය ටික කියන්න බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්න ඕනේ. ඔන්න ඕක තමයි ඉතා විශේෂ දේ. ඒ වුණාට එතකොට බුදුරජාණන් වහන්සේ මොකද්ද කළේ? බුදුරජාණන් වහන්සේ මරණය දුක්ඛාරිය සත්‍ය ඔස්සේ පැහැදිලි කොට වදාලා. එතකොට මරණයේ දුක්ඛාරිය සත්‍ය ඔස්සේ පැහැදිලි කිරීම තමයි බුද්ධ ශාසනය භාග්‍යවතුන් වහන්සේ විසින් අපට සිද්ධ කරලා තිබෙන්නේ. දුක්ඛාරිය සත්‍ය ඔස්සේ පැහැදිලි කරපු කම. දැන් අපි බලමු දුක්ඛාරිය සත්‍ය ඔස්සේ පැහැදිලි කරනකොට ලෝකයේ කතා කරන මරණ දුකට වඩා වැඩියෙන් ආර්ය සත්‍ය ඔස්සේ කෙනෙක්ව ඔසවා තබන්නේ කුමන ඥානගත වීමකටද? පින්වත්නි, බුද්ධ ශාසනයේ මරණය විවිධ පැතිවලින් තෝරනවා. සාමාන්‍යයෙන් මරණය පිළිබඳ කාරණා තුනක් කියනවා. ක්ෂණික මරණය කියලා එකක් තියෙනවා, සම්මුති මරණය කියලා තියෙනවා, තව එකක් සමුච්ඡේද මරණය කියලා කියනවා. මරණේ ක්‍රම හත් තුනක් තියෙනවා. එතකොට සමුච්ඡේද මරණය කියලා කියන්නේ සම්පූර්ණ කෙලෙස් නැතුව ශරීරේ කඩා වැටෙන එක. කෙලෙස් නැතුව ශරීරේ කඩා වැටෙනවා. සම්මුති මරණය කියන්නේ කෙලෙස් හිතේ තියෙද්දි තමයි රූපේ කඩාගෙන වැටෙන්නේ. සම්මුති මරණය කියන්නේ මොකද්ද? කෙලෙස් තියෙද්දි රූපේ කඩා වැටෙනවා. ඒ නිසා මේ කෙලෙස් වලට පුළුවන් නැවත නැවත තුන් භවයේ අනුව සත්‍යව ගමන් කරවන්න පුළුවන්. ඒකට මොකද්ද කියන්නේ? සම්මුති මරණය. සමුච්ඡේද මරණය කියන්නේ රූපේ කඩා වැටෙනකොට කෙලෙස් නැහැ. කෙලෙස් නැහැ. ඔය දෙක තමයි ලෝකයේ තියෙන විවහාරික. ලෝකෙත් නෑ, බුදුරජාණන්සේගේ ශ්‍රාවකත්වය ඇතුලේ කියවා බලනකොට මරණේ ප්‍රභේද ප්‍රධාන දෙක මොනවාද? සම්මුති මරණේ සහ සමුච්ඡේද මරණේ කියලා දෙකක් තියෙනවා. සම්මුති මරණේ කියන්නේ කෙලෙස් සහිතයි, සමුච්ඡේද මරණේ කියලා කියන්නේ කෙලෙස් රහිතයි, නිකෙලෙස් කෙනෙක්ගේ මරණේ. ඒකට උඩ යට මරණේ කියලා අපි හඳුන්වන්නේ නැහැ. අපි ඒ බඳු උත්තමයේ පිරිනුවම් පෑවා කියලා කියනවා. ඔය දෙක මැදින් තව මරණයක් ගැන බුද්ධ ශාසනය කියනවා, ක්ෂණික මරණේ. ක්ෂණික මරණේ. එතකොට මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු ලෝකේ දන්නේ නැති කොටස. එතකොට මරණේ ප්‍රභේද දුකයි, සම්මත මරණයක් තියෙනවා. ඊට පස්සේ සම්මත මරණයේ ස්වභාවය තමයි යාගේ කෙලෙස් මිටි හැම තියෙනවා, රූපේ කඩාගෙන වැටෙනවා. පරණ කර්මීය හේතු ටික ගෙවිලා ඉවර වෙනකොට රූපේ කඩාගෙන වැටෙනවා. හැබැයි කෙලෙස් ටික හිතේ තියෙනවා. එතකොට නැවත නැවත රූපේ හදන්න පුළුවන්. තාය තුන් භවය අනුව සත්‍යාගේ ගමන් මග ගමන් මාර්ගයේ තීරණය වෙනවා. එතකොට සම්මුතිය, ඒක සම්මුති මරණය කියන්නේ මිනිහෙක් මැරුණා, ස්ත්‍රියක් මැරුණා, පුරුෂයෙක් මැරුණා, හාන්දුරු කෙනෙක් මැරුණා කිය කිය ඔය ලෝකේ කියන්නේ. තිරිසංසතෙක් මැරුණා කිය කිය මැරුණා කියලා ලෝකේ විවහාර කරන්නේ. ඒක කෙලෙස් මිටියත් එක්ක සම්බන්ධ තත්වයක්. හැබැයි සම්මුති මරණය කියලා කියන්නේ මේ පින්වත්නි, සමුච්ඡේද මරණය කියලා කියන්නේ කෙලෙස් ටික නැතුව කෙනෙක්ගේ කය අතෑරින එක. එයාගේ හිතේ කෙලෙස් නැහැ. ඒ කෙලෙස් නැති මට්ටමේදී රූපේ කඩාගෙන වැටෙනවා. ඒකට කියන්නේ සමුච්ඡේද මරණය කියලා. ওই කාරණා දෙක මැදින් මරණයක් තියෙනවා, ක්ෂණික මරණය කියලා. ක්ෂණික මරණය. එතකොට මේ ක්ෂණික මරණය කියලා කියන්නේ මේ හැම වෙලාවකම පුද්ගලයා තුළ මරණය කියලා සංසිද්ධියක් පවතින බව බුද්ධ ශාසනය කියනවා. ඒක ඉන්ද්‍රිය ගෝචර නැහැ. දැන් ස්ත්‍රියක් මැරුණා, පුරුෂයෙක් මැරුණා, ළමයෙක් මැරුණා කියලා කියනකොට පින්වත්ටි, ඒක ඉන්ද්‍රිය ගෝචරයිනේ. නමුත් මේ ක්ෂණික මරණය කියන එක ඉන්ද්‍රිය ගෝචර මට්ටමක් නෙමෙයි. ඒක ප්‍රඥාවටයි ගෝචර වෙන්නේ. නමුත් අපි තුල නිරන්තරයෙන් සිද්ධ වෙන ප්‍රවාහයක් ඒක. දැන් මේ රූපය නිරන්තරයෙන්ම ඇත්තටම මේ ක්ෂණික මරණය කියන එක තෝරන්න මරණය තෝරපු තැනක් තියෙනවා බොහොම ලස්සනට. ඒ සූත්‍රයේ නම තමයි සච්ච විභංග සූත්‍රය. එතන මරණය හරිම ලස්සනට තෝරලා තියෙනවා. ඒ සච්ච විභංග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා මෙන්න මේ විදිහට. කොහොමද? කන්දානම් බේදෝ, ස්කන්ධයන්ගේ බිඳීමක් ඇද්ද? ස්කන්ධයන්ගේ බිඳීමක් ඇද්ද? කන්දානම් බේදෝ, ස්කන්ධයන්ගේ බිඳීම මරණය කියලා සච්ච විභංග සූත්‍රයේ තියෙන්නේ. එතකොට ස්කන්ධ කියන්නේ මොනවද? රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය. මෙන්න මේ ටික කන්දානම් බේදෝ, මේ ටික බිඳෙනකම, ඒ බිඳෙනකමට කියනවා ක්ෂණික මරණය කියලා. ස්කන්ධයන්ගේ බිඳීම, රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන්ගේ බිඳීමට අපි කියනවා මොකද්ද? මරණය කියලා. කන්දානම්, එතකොට ස්කන්ධ බිඳෙන්නේ කොච්චර කාලෙකින්ද? නිරතුරුවම බිඳෙනවා, නිරතුරුවම බිඳෙනවා. දැන් මේ වෙලාවේ ඔය පින්නතුල්ලාට මාව පේනවා, පේන මට්ටම තුලම මාව ඇහෙනවා නෙමෙයි, පෙනෙන එක නිරුද්ධ වෙනකොටයි ඇහෙන්නේ, ඇහෙන එක නිරුද්ධ වෙනකොටයි පේන්නේ. ඒකම ඉන්ද්‍රිය අත්දැකීමක් නෙමෙයි. ඉන්ද්‍රිය අත්දැකීම් හරහා මේ කතාව අහුලන්න ගියොත් එයාට හිතෙන්න පුළුවන්, ඉන්ද්‍රිය අත්දැකීම් ටික හරහාම මේ කතාව තේරුම් ගන්න උත්සාහ කළොත් එයාට හිතෙන්න පුළුවන් පේනකොටම ඇහෙන්නේ, මේ හාඳුරංගව දැන් පේනවා එතකොටම මට ඇහෙනවා කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඇහෙන වෙලාවට පේන්නේ නැහැ, පේන වෙලාවට ඇහෙන්නේ නැහැ, ඇහෙන වෙලාවට දැනෙන්නේ නැහැ, දැනෙන වෙලාවට හිතෙන්නේ නැහැ. මේ ස්කන්ධයන්ගේ වේගෙන් වේගෙන් බිඳී යාම නිසා නැවත නැවත සිත හට ගන්නවා, නැවත නැවත සිත හට ගන්නවා. ඒ හට ගන්න සිත නැවත නැවත බිඳිලා යනවා. ඒක ක්ෂණයක් ක්ෂණයක් ගානේ සිද්ධ වෙනවා. තමා තුළ ක්ෂණයක් ක්ෂණයක් ගානේම පින්වත්නි මේ සමස්ත සිද්ධිය සිද්ධ වෙමින් පවතිනවා. ඒක ක්ෂණයක් ගානේම අපි තුළ සිද්ධ වෙන සංසිද්ධිය. එතන මෙන්න මේක, මේවා ලෝකේ කවුරුවත් දන්නේ නැහැ. ස්ත්‍රියක් මැරුණා, පුරුෂයෙක් මැරුණා, ළමයෙක් මැරුණා, අම්මා කෙනෙක් මැරුණා, තාත්තා කෙනෙක් මැරුණා, හාඳුරු කෙනෙක් මැරුණා, අහවලා මැරුණා, සතෙක් මැරුණා කියලා ඒක ඉන්ද්‍රිය ගෝචර වුණාට, ලෝකේ කතා වුණාට පින්වත්නි කන්දානම් බේදු, ස්කන්ධයන්ගේ බිඳීමයි මරණය කියලා ලෝකේ කිසිම කිසි කෙනෙක් දන්නේ නැහැ. ඒක ඒක බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඇතුළේ විතරයි තියෙන්නේ. ඒතොර කන්දානම් බේදු, ඒතොර කෙනෙක් කියාවි මොන ස්කන්ධ මොනද? රූපය, රූපස්කන්ධය. රූපස්කන්ධය කියන්නේ මොකද්ද? ස්කන්ධ කියන්නේ මොකද්ද? ඔගොල්ලෝ දන්නවද ස්කන්ධ කියන එකේ තේරුම? ස්කන්ධ කියලා කියන්නේ ගොඩක් කියන එක. රූපස්කන්ධය කියන්නේ රූප ගොඩක්. ඒතර මේ එක රූපයක් නෙමෙයි. දැන් ඉන්ද්‍රිය අද්දකීමෙන් බැලුවම මේක එක රූපයක් විදියට තමයි පේන්නේ. මේක එක රූපයක් නෙමෙයි, රූප කලාප කෝටි ගණනකින් හැදිච්ච රූපයක් මේ තියෙන්නේ. ඒක නිසා තමයි එක පාරම හැඟීම් වලට අනුව රූපේ වෙනස් වෙන්නේ. කේන්ති ගියාම ඇස් දෙක රතු වෙන්නේ රූප ගොඩක් තියෙන නිසා. රූප ගොඩක් තියෙන්නේ. ඒක භාවනා කරන කෙනෙකුට, මේ සමාධියෙන් බලන කෙනෙකුට තේරෙනවා. මේක මෙහෙම නිතරම රූපේ මෙහෙම නලියනවා. දැන් මේ අත ඔසවනකොට මේ රූප කලාප ගොඩක් තියෙන්නේ. ඒවා ඒ වෙලාවට බිඳිලා යනවා. දැන් ඒකනේ මේ පින්වත්නි, ඒ රූප කලාප ගොඩක් තියෙන නිසා තමයි රූපස්කන්ධය කියලා කියන්නේ. රූප ගොඩක්, ඒ කියන්නේ ගොඩාක් කෑලි එකතු වෙලා දැන් බැලූ බැල්මටත් කෑලි ගොඩකින් හැදිලා ඉන්ද්‍රිය මට්ටමේදී බලනකො කෙස් තියෙනවා, ලොම් තියෙනවා. වෙන වෙනම බැලුවාම වෙන් කරන්නත් පුළුවන් නේ ඉන්ද්‍රිය මට්ටමේදී උනත්. නියපොතු තියෙනවා, දත් තියෙනවා, වෙනම ගැලෙව්වාම ඒවා දත් කියලා අපි දන්නවා. එතකොට මේ ඊට පස්සේ නියපොතු තියෙනවා, ඊට පස්සේ Tamanගේ හැම තියෙනවා, හැම ගැලෙව්වා මස් තියෙනවා, මස් යටින් නහරවැල් තියෙනවා, නහරවැල් යටින් ඇට තියෙනවා, ඇට යටින් ඇට මිඳුළු තියෙනවා. මේ වගේ වෙන් කරන්නත් පුළුවන් ඉන්ද්‍රිය මට්ටමේ. එතකොට දැන් කෙනෙක් කියන්න පුළුවන් ඇත්ත තමයි ඔය ඔබ වහන්සේලා කියන එක, මේක ගොඩක් තමයි. මේකේ රූප ගොඩක් තියෙනවා තමයි. ඒකනි කෙස් ලොම් නියද සම මස් නහර ඇට ඇට මිඳුළු වකුගඩු හදවත අක්මාව ඇත්තනි. ඉතින් මෙහෙම කෑලි කෑලි වෙන් කරන්න පුළුවන් ඇත්ත තමයි ගොඩක්. එතකොට එහෙම බැලුවොත් කෑලි උපරිම කෑලි සාමාන්‍ය කතා කරන විවාහාරයට අනුව උපරිම කෑලි 1000කට විතර බෙදන්න පුළුවන්. දැන් විවාහාර කරන ඉන්ද්‍රිය මට්ටමේදී පරිේශන මේ මිනිහගේ ඇඟ කපද්දී කෑලි කෑලි විදියට ගත්තාම සාමාන්‍ය කෑලි 1000කට 1500කට බෙදා ගන්න පුළුවන්. ඒක නෙමෙයි රූප ගොඩක් කියන්නේ. රූප ගොඩක් කියන්නේ පින්වත් ඉතාම සියුම් රූප කලාප ගොඩකින් මේ රූපේ හැදිලා තියෙන. ඒවා හැම වෙලාවකම වෙනස් වෙනවා. ඒක ඔය රූප සප්තක විදර්ශනා වගේ විදර්ශනා පටිපාටියට අදාළව ටිකක් භාවනා කළොත් තමයි ඒක පින්වත්නි අපට තේරෙන්නේ. නැත්නම් ඒක තේරෙන්නේ නැහැ. එතකොට රූප ගොඩක් තියෙනවා. වේදනා ගොඩක් තියෙනවා. වේදනා ස්කන්ධය කියන්නේ ඒකයි. දැන් අපිට ඒ උනාට දැනෙන්නේ සැප වේදනාවයි දුක් වේදනාවයි විතරයි. ඉතින් වේදනාව ගොඩක් තියෙනවා. වේදනාවේ විකාශනයක් තියෙන. වේදනාව බෙදලා බැලුවොත් වේදනාවේ ගොඩාක් ප්‍රභේද තියෙනවා. පින්වත්නි සුඛ වේදනා දුක් වේදනා අදුක්කම සුඛ වේදනා කියලා වේදනාත් ප්‍රධාන තුනක් තියෙනවා. සුඛ වේදනාව දුක් වේදනාව අදුක්කම සුඛ වේ. ඒක පින්වත්නි නිරාමිස වේදනා සාමිස වේදනා කියලා බෙදන්න පුළුවන්. ඊට පස්සේ සැප වේදනා උපදින්නේ ඇසෙන් රූපය දකිනකොට උපදින සැප වේදනාව චක්කු සම්පස්සජා වේදනා කනින් ශබ්ද අහනකොට උපදින වේදනාව සෝත සම්පස්සජා වේදනා කියලා තවත් හයකින් වැඩි කරන්න ඕනේ ඒක. ඊට පස්සේ ඊයේ රූප දැක්ක එක ගැන අද උපදින්න පුළුවන් වේදනාව ඊය අහපු ශබ්ද ගැන උපදින්න පුළුවන් වේදනාව ওই විදිහට අතීත වේදනා නූපන් අනාගත වේදනා වර්තමාන වේදනා කියලා ඒක තවත් තුනකින් වැඩි කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට වේදනාවේ විකාශනයක් තියෙන වේදනා ගොඩක් තියෙනවා. නමුත් අපිට නිකන් හිතෙන්නේ ඔයා දැන් සැපෙන් ඉන්නවා ඔයා දැන් දුකින් ඉන්නවා එච්චරයි ලෝකෙට පේන්නේ. ඒ ටික ලෝකෙට අහු වුණාට අර මේ බුදුරජාණන් වහන්සේ වේදනා ස්කන්ධය කියපු ටික අපිට වැටහෙන්නේ. සංඥා ස්කන්ධේ සංඥා ගොඩක් අඳුනා ගැනීම ගොඩාක් තියෙනවා. එතකොට මේ ඒ අඳුන ගන්න විදිහට සිතුවිලි ජනිත වීම සංකාරස්කන්ධේ සංකාර ගොඩාක් තියෙනවා. සිතුවිලි ගොඩාක් හට ගන්නවා. බලන්නකෝ දවසක Tamangeම සිත දෙස හවසක බලාගෙන ඉන්න දවස පුරාම මොන්නේ තරම් සිතුවිලි මේ සිත තුල ඇති වෙලා නැති වෙලා ගිහින් තියෙනවද කියලා බලන්න සිත් ගේක ගණනේ කරගන්න බෑ. සිත තුල නොයේක් විතර්ක හට ගන්නවා නොයේක් ਵਿਚාර හට ගන්නවා ඒවා ඇති වෙලා නැති වෙලා යනවා. ඒවා රැඳෙන්නේ නැහැ හිතේ. ඒවා මේ අභ්‍යන්තරය තුළ රැඳෙන්නේ. ඒවා ඇති වෙනව නැති වෙලා යනවා. එතකොට මෙන්න මේ ඇතිවීම නැතිවීම තමයි ක්ෂණික මරණය කියලා කියන්නේ. ඒ කියන්නේ නිරන්තරයෙන්ම අපේ තත්වයන් මිය යමින් පවතිනවා. නිරන්තරයෙන් මිය යමින් පවතිනවා. ඉතින් ඕකේ දුක්ඛාරිය සත්‍ය කියලා කියන්නේ මේ මානසික ප්‍රවාහය තුළ උපදිනවා. දැන් මිය යන්න නම් උපදින්න ඕනනේ. උපදින් නැතුව මිය යාමක් ගැන කතා කරන්න පුළුවන්ද? බෑනි පින්වත්නි. උපදීම ගැන කතා කරන්න වෙනවා මිය යාම ගැන කතා කරන්න නම්. කොහෙද උපදින්නේ ලෝකය? මේ දැන් මේ අපි කතා කරන්නේ මොකක් ගැනද? ක්ෂණික මරණය ගැන. ක්ෂණයක් ක්ෂණයක් ගානීම මරණය කියන සංසිද්ධිය ඇතුලේ අපි වාසය කරනවා. අපි හිතාගෙන ඉන්නේ අවුරුදු 85කින් විතර අපි මැරිලෙයි 100කින් මැරිලෙයි කොමාරි අමාරුවෙන් අවුරුදු 100ක් විතර අපි ඉඳලා මැරිලෑයි කියලා හිතුවට මේ මරණය කියන එක පින්වත්නි සෑම අවස්ථාවකදීම පවතින තත්ත්වයක්. අන්න ඕක තමයි දුක්ඛාරිය සත්‍ය. ස්ත්‍රියක් මැරුණා පුරුෂයෙක් මැරුණා කියලා මේ විවාහාර මට්ටම පින්වත්නි ඒ විවාහාර කරන මට්ටම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව සැබෑම මේ මරණ දුක විදියට පෙන්වන්නේ නැහැ. ඒකේ දුකක් තියෙනවා. නමුත් ඒක ලෝකයා දන්නවනේ. ඒතොර දුක්ඛ ආර්ය සත්‍යයෙන් බලනකොට දැන් මම කියන්නේ චතුරාර්ය සත්‍ය කියන එකේ ඇතුලේ ඔයාලට පේන්නේ නැති මුන්නතරම් ගැඹුරු කතාවක් තියෙනවද කෙනෙක් කියන්න බලන්න. අපෝ චතුරාර්ය සත්‍ය ඉතින් අපි දන්නවනේ. දුක්ඛ සත්‍යයි, සමුදය සත්‍යයි, නිරෝධ සත්‍යයි, මාර්ග සත්‍යයි. ඉතින් ඕකේ මොකක්ද ආය අමුත්තක් තියෙන්නේ කියලා ඕගොල්ලෝ ඔහොම කියාවි. නමුත් මේ ආර්ය සත්‍ය ඔස්සේ බලනකොට ඉපදීම මිය යාම කියන එක මේ ඇස් මට්ටමේදී කතාවට වඩා බොහොම සියුම් විවහාරයක් තියෙන්නේ. ඉතාම සියුම් විවහාරයක්. ඒක කොහොමද වෙන්නේ? පින්වත්නි, ඔයාලගේ මනස තුල, ඔය පින්නතුන්ලාගේ මනස තුල තමයි ලෝකය උපදින්නේ. හොඳට බලන්නකෝ. මනස තුල ලෝකය උපදිනවා. ඒ මනස තුලම ලෝකය නිරුද්ධ වෙලා යනවා. මනස තුල ලෝකය උපදිනවා. මනස තුලම ලෝකය නිරුද්ධ වෙලා යනවා. හිතන්න නිකන් තරුණේකට, තරුණියගේ සිතේ තරුණියක් ගැන ආදර හැඟීමක් ඇති වෙනවා. එතකොට එයා එක්ක එයාව දැකලා තියෙනවා, එයා ගැන අහලා තියෙනවා, එයාගේ කටහඬ අහලා තියෙනවා. එක එක ඒවට එක 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 නපහදිනවනේ. එහෙම ඉපදුනාන් පස්සේ අපි දැන් ඒ තරුණයා ගිහින් අර තරුණියගෙන් අහනවා මම ඔයත් එක්ක ඇයි හොඳයි කම පවත්වන්න කැමති කියලා අහනවා. එතන අර තරුණිය කියනවා මම කැමති නෑ කියලා. නමුත් මේ තරුණයා මේ වැඩේ අතාරින්නේ නැහැ පස්සෙන් මේ යනවා කියලා අපි හිතමුකෝ. ඉතින් තරුණියෝ එහෙම නේ ඒක සාමාන්‍ය තත්වයක් නේ ඒක මහා මුතු එකක් නෙමෙයි ඒක. මේ කාම ලෝකේ සාමාන්‍ය තත්වයක්. ඉතින් ඒක මේ වයසට ගියාට පස්සේ මේ පෙම්වතුන් පෙම්වතියන්ව රුස නැති වුණාට හැමෝගෙම සිත් එහෙම තමයි. ඒ අය වයසට ගියාට ඒගොල්ලන්ගේ කාලෙත් ඔය විදියමයි. ආය අමුත්තක් නැහැ. ඉතින් ඒක එයාලගේ කාලෙ එහෙම වුණා කියලා අපි ඒකට අවඥාවෙන් බලන්නේ මිනිසුන්ගේ හිත් එහෙම තමයි. මේ කාම ලෝකයේ මිනිසුන්ගේ හිත්වල රාගය, ඡන්දය, නන්දිය ඔවා උපදිනවනේ. ලෝකේ සතුටෙන් පිළිගන්න හිතෙනවා. එක එක පාට සතුටෙන් පිළිගන්න හිතෙනවා. ඒකනේ අපි එක එක විදියට කැමැති වෙලා තියෙන්නේ. අපි ඔක්කොම එකම විදියට කැමති නැත්තේ හේතුව අපේ සිත්වල ස්වභාවය මේ මනුස්ස ලෝකයේ පිහිටියාම ඔහොම තමයි. දැන් හිතන්නකෝ අර තරුණයා අර තරුණියගේ පස්සෙන් ගින් දැන් ඒ තරුණියත් මේ තරුණයාට කැමැත්ත දුන්නා කියලා. මේ තරුණියත් ඒ තරුණයාට කැමැත්ත දුන්නා. දැන් ඒ තරුණියත් කැමති මේ තරුණයාට. දැන් ඔවුන් පෙම්වතුන් වී සිටිනවා. එතකොට පෙම්වතුන්ව ඉපදුනේ ඒ කැමැත්ත දීමත් එක්කමයි. පෙම්වතාට පෙම්වතිය දැන් එතකොට ඒ පෙම්වතාද පෙම්වතියද දෙදෙනාම ඉපදුනේ කොයි වෙලාවේද? ඒ වෙලාවේ. එතකොට කියාවි නෑ 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 මම මගේ උපන්දිනේ අහවල් දවසේ මෙයාගේ උපන්දිනේ අහවල් දවසේ අපි දෙන්න එක වෙලාවේ නෙමෙයි ඉපදුනේ නෑ පින්වත්නි දෙන්නම එකට ඉපදිලා තියෙන්නේ. ඒ පෙම්වතාද පෙම්වතියද දෙදෙනාම එක අවස්ථාවේ තමයි ඉපදිලා තියෙන්නේ. එයා උපදිනකොට තමයි අරයත් ඉපදිලා තියෙන්නේ. ඇයි ඒ ඉපදීම කොහෙද වෙන්නේ? මානසිකව. ජනික මරණය කියන්නේ නෝකට මානසිකව උපදින්නේ. අර අපි කතා කරන ලෝකයේ විවාහාරික මරණේ කතා කරන්නේ ඒක තමයි අර ගර්භාෂයකින් බිහි වෙලා අම්මා කෙනෙක් කිරිපොවල හදාගෙන ආපු කාලේ ඉපදිච්චකම තියෙන්නේ. අන්නේ ඉපදිච්චකම තමයි සාමාන්‍ය ලෝකයේ කෙනෙක් ජාතිය විදියට සලකන්නේ, සාමාන්‍ය ලෝකයේ කෙනෙක් මරණය කියලා සලකන්නේ යාගේ මේ මృత කලේබරය අතහැරලා දාලා විඥානයේ බැහැරවීම. ආයුෂයයි උණුසුමයි විඥානයයි බැහැර වුණාට පස්සේ අන්න අරයා මලා කියලා අපි කියනවා. මැරුණා කියලා කියනවා. ඒතනින් පස්සේ ওই වටිනාකම් ඔක්කොම ඉවරයි. අද දුන්න වටිනාකම් එකක්වත් නෑ පින්වත්නි. වටිනාකම් ඔක්කොම ඉවර වෙනවා. පොඩ්ඩක්වත් වටිනාකම් නම් රැඳෙන්නේ නෑ පින්වත්නි. ඒකනේ එතකොට ඔය ඔගොල්ලෝ හඳුනගත්ත ඔගොල්ලෝගේ මනස තුල ගොඩනගාගත්ත තමන්ව පේන කමක් ඔයාලගේ හිතේ තියෙනවනේ, තමන්ව පේනවනේ. පින්වත්නි ඇත්තටම අපි සසර යන්නේ තමන්ව පේන කම නිසා. මම කවුද කියලා බලද්දි මගේ වෘත්තිය වටිනාකම් පේනවනම් මට, මගේ තත්ත්වය මට වැටහෙනවනම්, මගේ ස්වභාවය මට වැටහෙනවනම්, පින්වත්නි මට මාව වැටහෙන කමමයි මාව සසර අරන් යන්නේ. පින්වත්නි අපිට කොයි මට්ටමින් අපි කියවගෙන හිටියත් මමගේ වෘත්තිය වටිනාකම් මෙහෙමයි, මගේ උගත්කම් මෙහෙමයි, මගේ බුද්ධිමත්කම් මෙහෙමයි, මම වැඩ කරන්නේ මෙහෙමයි කියේ කියා ඔය පින්නතුන්ලා ගෙරෙහි වටිනාකම් හදාගෙන හිටියට ඔය පින්නතුන්ලාගේ විඥානේ බැහැර වෙච්ච ගමන්ම මිනිසුන්ට මේකේ වටිනාකමක් නැහැ. හොඳට බලන්න පින්වත්නි, කෙනෙක් මැරුණාට පස්සේ මුන්නත් තරම් වටිනා කෙනෙක් මැරුණත්, වටිනා කෙනෙක් මැරුණත් ඒ මලගෙදර මිනිස්සු එයාට කතා කරන්නේ මිනිය කියලානි. ඔක්කොම වටිනාකම් ඉවරයි දියාරු වෙලා යන. මොන්නත් තරං උගතෙක් වුණත්, බුද්ධිමතෙක් වුණත්, වටිනාකම් සහිත කෙනෙක් වුණත් මැරුණාට පස්සේ මිනිය කියලානි කතා කරන්නේ. මලගෙදර දිහන්නේ කොහොමද? කොතවම මිනිය ගෙනාවේ නැද්ද? එහෙමනේ අහන්නේ. මේ ලොකු වටිනාකම් ඔළුවේ තියාන ඉන්නවා. වෘත්තිය වටිනාකම්, අධ්‍යාපන සුදුසුකම් අරව මේවත් එක්ක ඉතින් මහා ලොකුවට ඔළුවේ තියාගෙන හිටියට ජීවිතය අතෑරුණාට පස්සේ සම්පූර්ණයෙන්ම අපි ඔළුවේ හදාගත්ත සංජානනීට අනුව කවුරුවත් මෙහි කතා කරන්නේ වැඩ කරන්නේ නැහැ. මිනිස්සු අහන්නේ කොතවම මිනිය ගෙනාවේ නැද්ද? මිනිය ගේන්නේ කීයටද? ඒ මහන්නේ බලන්න පින්වත්නි, මේ ජීවිතේ මොන්නේ තරම් අනිත්‍ය වෙලා යන එකක්ද? වටිනාකම් බලාගෙන ඉදී අයිස් කුට්ටියක් වගේ දිය වෙලා යන එක. ඉතින් ජීවත් වෙලා ඉන්න කාලේ අපිට අර මරණ සතියක් එහෙම නැති කමට මහා පුදුමාකාර විදි අනවශ්‍ය වටිනාකම් ගොඩක් ආරෝපණය කරගෙන ඉතින් අපි ලෝකේ දුවනවා. ඉතින් දුවන ගමනේ මහාන්සිය විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. හොඳට බලන්න ඔය පින්තුන්ලාට මහාන්සි හරියට මහන්සිය විතරයි තියෙන්නේ. ඒ මහන්සිය එක්කම ආය ආය දුවන්න වෙලා අලුත් අලුත් අරමුණු හම්බ වෙලා. එදා තිබ්බ අරමුණු නෙමේ අද තියෙන්නේ. අලුත් අලුත් අරමුණු පස්සේ අපිට දුවන්න වෙලා. දැන් අපි බලමු ලෝකේ අර ක්ෂණික මරණය. මේ දුක්ඛ ආර්ය සත්‍ය ඔස්සේ බලනකොට ක්ෂණයක් ක්ෂණයක් ගානේ මරණය කියලා කියන්නේ ක්ෂණයක් ක්ෂණයක් ගානේ උපදිනවා. ඒ උපදින්නේ කවද්ද? වර්තමානයේ. දැන් ඒ පෙම්මතා ඉපදිච්ච දවසේමයි පෙම්මතිය ඉපදිලා තියෙන්නේ. එයාට සාපේක්ෂවනේ. එයාට සාපේක්ෂව තමයි යා පෙම්මතිය වෙන්නේ. ඉතුරු අය යාගේ පෙම්මතිය නෙමෙයි. එතකොට මේ පෙම්මතිය කියන ගතිය ඇති උනේ මානසිකව. මානසිකව දැන් අපි ඊයේ දේශනාවෙදිත් කිව්වා, ඊයේ දේශනාවේකට අදාළව කිව්වා, ඇත්තට මේකටත් සම්බන්ධවයි මම මේ කියන්නේ, ඒක තේරෙන්න නැතුව ඇති කියලා. දැන් බිරිඳ ඉපදුණී යම් දවසකද එයාගේ ස්වාමියාත් එදාමයි ඉපදිලා තියෙන්නේ. බිරිඳට සාපේක්ෂව තමයි යා ස්වාමියා වෙන්නේ. එයා විතුරු අයට ස්වාමියා වෙන්නේ නෑනේ. ගමේමින් ඔක්කොටම යා ස්වාමියා වෙන්නේ නෑනේ. ගමේමින් ඔක්කොටම යා බිරිඳ වෙන්නේ නෑනේ. ස්වාමියාට සාපේක්ෂව බිරිඳ ඒක ඒගොල්ලෝ මානසිකව පනවගත් එකක් විසක් ලෝකයේ දන්නේ නෑ. මේ මගේ ස්වාමියා කියලා අඳුන්වලා දෙන්න ඕන. ලෝකේ කවුරුවත් දන්නේ නෑ. මේ තමයි මගේ බිරිඳ කියලා අපි යම් තැනකට ගියාම අඳුන්වලා දෙනවා. ඇයි අඳුන්වලා දෙන්නේ? ලෝකයට එහෙම සංඥා මොකුත් නෑ. හැබැයි ඒ දෙන්නගේ මනස තුල තියෙනවා ඔයා තමයි මගේ බිරිඳ, මම තමයි ඔයාගේ ස්වාමියා. ඒ දෙන්නම ඉපදුනේ කවද්ද? එකම වෙලාවේ. බිරිඳට සාපේක්ෂව ස්වාමියා, ස්වාමියාට සාපේක්ෂව බිරිඳ. ඒ සාපේක්ෂතාවයේ රහතන් බුදුරජාණන් වහන්සේට නැහැ. ඒ සාපේක්ෂතාවයේ භාගතුන් වහන්සේට තිබෙන්නේ නැහැ. ඒ නිසා තමයි පින්වත්නි එකම එක මිනිස්සෙකුට උදව් කරන්න සමාල්ලාට ඒක මට මතක එක තැනක තියෙනවා. එක මිනිස්සෙකුට උදව් කරන්න මාස ගාණක් ඒ මිනිහගේ කුඹුරට යනවා. ඒ ඇයි? සාපේක්ෂව බලන්නේ. අපි දන්නේ නැති මිනිහෙකුට උදව් කරන්න මාස ගාණක් එයාගේ කුඹුරට යයිද? යන්නේ. අපි යයි අපේ කෙනෙක්ගේ කුඹුරකට. ඇයි? අපේ මනස තුල සාපේක්ෂව තමයි සවිඥානික ලෝකේ උපදින්නේ. සාපේක්ෂව. ඒ මනස තුල අපි ඒ මනස තුල මානසික ගතියක් විදියට තමයි ඒක පැනවෙන්නේ. ඒ මානසික ගතිය ඒ වෙලාවෙම බිඳිලා යනවා. මගේ බිරිඳ කියලා කිව්වට, මගේ ස්වාමියා කිව්වට ස්වාමියා හැම වෙලාවෙම ඔයාලගේ මනසෙ ඉන්නවද? බිරිඳ හැම වෙලාවකම මනසෙ ඉන්නවද? දරුවා හැම වෙලාවකම මනසෙ ඉන්නවද? නෑ. කොයි වෙලාවටද ඉන්නේ? මනසිකාරයේ කළොත් ඉන්නෝ. දැක්කොත් ඉන්නෝ. දැක්කවත් මනසිකාරයෙන් උපදින්නේ. දකින්නකොට මනසිකාරය නිසා චක්කු විඥානේ නම් වූ ඇහැ පැත්තෙන් පහළ වෙන සිත පහළ වුණොත් තමයි දරුවා එළිය ඉන්න බව වැටහෙන්නේ. මනසිකාරය. ඒකයි මම කිව්වේ මනසිකාරයෙන් කියන්නේ. මේ දරුවා මනෝමයයි කියලාම නෙමෙයි මම මේ කියන්නේ. නමුත් දරුවා එළිය ඉන්නවා කියලත් පේන්නේ මනසිකාරයේ කළොත්. එනිසා අපි මේ වෙන කල්පනාවක හිටියොත් දරුවා ළඟටම ඇවිල්ලා තාත්තා අප්පච්චි කියලා කතා කරනනේ, එයා උඩ බලන් ඉන්නවා. ඇයි මං වට කතා කරනව ඇහෙන්නේ නැද්ද? ආ මම මේ කල්පනාවකනේ හිටියේ කියලා එකපාරම බලනවා. ඇයි බලන්නේ? මානසිකාරේ දැන් තමයි ඇවිල්ලා තියෙන්නේ මේ පැත්තට. එයා වෙන පැත්තක මානසිකාරේ තියාඳලා තියෙන්නේ. එතකොට ඔයාලගේ ලෝකයේ බිරිඳ කියලා කෙනෙක් ඇත්ති නැහැ. ස්වාමියා කියලා කෙනෙක් ඇත්තේ, දරුවා කියලා කෙනෙකුත් නැහැ පින්නොත් නේ ඇත්තටම. අම්මා කියලා කෙනෙකුත් නැහැ, තාත්තා කියලා කෙනෙකුත් නැහැ. ගෙදර ඉඩම කුඹුර කියලා ඉක්කුත් නැහැ. ඒක එන්නේ කොහමද? මානසිකාරයේ කළොත් වැටෙන්න ගන්නවා. මානසිකාරයේ කරන්න ඕන. මේ බණ නවත්තලා මානසිකාරයේ කළොත් දරුවා වැටෙනවා, දරුවගේ කොණ්ඩේ වැටෙනවා, දරුවගේ ඇස් දෙක වැටෙනවා, දරුවා ඉන්න තැන වැටෙනවා මේ වෙලාවේ. දරුවා ගෙදර ආවද දන්නේ කියලා වැටෙනවා. දරුවා කාලද දන්නේ කියලා වැටෙනවා. එතකොට දරුවා උදේ වැඩට ගිය විදිය වැටහෙනවා. දරුවා දැන් ඇවිල්ලා ඉන්නවා ඇති කියලා වැටහෙනවා. ගෙදර යතුරු නැත්තම් එයා ඉලී කැරකි ඇති කියලා හිතෙනවා. එතකොට මේ වගේ පින්වත්නි මානසිකාරය කළොත් තමයි ලෝකේ, ඔගොල්ලන්ගේ ලෝකය මානසිකව ඇත්තටම මනෝමයයි ලෝකය. ඒකනේ බුද්ධ ශාසනය කිව්වේ මනෝ සෙට්ටා මනෝමය. ලෝකේ මනෝමයයි ලෝකය. ඒ මනෝමය ගතිය එළියේ ලෝකයට සංසන්දනය කරලා බලන්න පුළුවන්කම, ඒ කියන්නේ ඔන්න හොඳට අහගන්න මේවා. මනෝමය ලෝකය, මනෝමය තත්වය එළියට සංසන්දනය කරලා බලන්න පුළුවන්කම තිබ්බොත් සසර. මානසික මනෝමය ලෝකේ එළියට සංසන්දනය කරන ගලපනකොට ඒ මානසික தත්ත්වයේ එළියෙත් தත්ත්වයේ කියලා දෙකම එක තැනකට හම්බුනොත් මානසික தත්ත්වයේ එළියෙත් தත්ත්වය එකක් කියලා වැටහුනොත් යා සසර යනවා. මේක මානසික ගතියක්. මේ මානසික ගතිය ඇති වෙලා නැති වෙලා යන එකක්. මේක එළියට සසඳලා බාහලලා ගලපලා බලන එක තේරුමක් නැති වැඩක්. අනවශ්‍ය දෙයක් කියලා ඔගොලු දැක්කොත් නිවන. හොඳට බලන්නකෝ මනෝමයයිනි ලෝකය. ඒ මනෝමය වශයෙන් ලෝකේ උපදින්නත් මොකද්ද කරන්න ඕන? මානසිකාරී කරන්න ඕන. මානසිකාරී නැත්තම් නැත්තම් පින්වත් නිදාන. ඕගොල්ලෝ නිදාගෙන ඉන්න වෙලාවට ඔයාලගේ ලෝකේ දරුවා කියලා කෙනෙක් නැහැ. ඔයාලා හොඳට ගැඹුරු ගොරව ගොරව නිදාගෙන ඉන්නවා නම් ඔයාලගේ ලෝකේ අම්මා කියලා කෙනෙක් නැහැ. අම්මා කිය අහමඩ අම්මා බෙක්ෂීට් එකත් පොරවල යනවා එයාට ඇවිල්ලා. නමුත් එයාගේ ලෝකේ අම්මා කියලා කෙනෙක් නැහැ. එයා ගැඹුරු නිින්දකට වැටිලා ඉන්නවා නම් එයාට එයාගේ ලෝකේ බිරිඳ කියලා කෙනෙක් නැහැ. එයාට ඇත්තටම එයාගේ ලෝකයක් නැහැ. එයාට එයාගේ ලෝකයක් නැහැ. මේ ලෝකේ හැම වෙලාවකම වර්තමානයේ උපදින. ඒ නිසා තමයි බුද්ධ ශාසනය කියන්නේ වර්තමාන ධර්ම විදර්ශනා කරන්නට කියලා. වර්තමානයේ උපදින්නේ. ඒක මානසිකාරය කරන්න පුළුවන් මට්ටමේදී විතරයි උපදින්නේ. ඒ මානසිකාරයේ නිරුද්ධ වෙනකොට ලෝකෙම නිමයි. අන්න ඕකට තමයි ක්ෂණික මරණය කියන්නේ. දරුවා මැරෙනවා මනස තුල. ආයෙත් දරුවා ගැන කල්පනා කරාම මනස තුල දරුවා උපදිනවා. ආයෙත් දරුවා ගැන මානසිකාරය නොකර වෙන පැත්තකට Tamange මානසික අවධානය යනකොට දරුවා මිය යනවා මනස තුල. සෑම අවස්ථාවකම අපේ ඇතුළාන්තයේ මිය දෙමින් පවතිනවා. මිය යමින් නැවත උපදිනවා. ඉපදි ඉපදි මිය යන ඇතුළාන්තයක් අපිට තියෙනවා. ඇත්තටම අපේ ඇතුළාන්තේ හැම වෙලාවකම මැරෙනවා. සමහර අය කියනවා නේද මට දැන් ඇතුළාන්තේ මගේ මිය ගිහින් වගේ. එච්චරට මට දැන් හැඟීම් දැනීම මට දැනින්නේ නැහැ. මගේ ඇතුළ මැරිලා තියෙන්නේ කියලා නෑ පින්වත්නි. හැමෝගේම ඇතුළාන්තයේ මිය දෙමින් පවතින. මිය දෙමින් නැවත ඇතුළාන්තේ හට ගන්න කමක් තියෙනවා. දරුවා මනස තුල උපදින එක ජාතිය, දරුවා මනස තුල මියදින එක මරණය. මේකට කලින් දේශනාවක් තියෙන එකත් අහන්න හොඳට. ඒකෙන් අපි ඉන්ද්‍රිය ධර්ම වලට ජාවයක් ලැබෙන විදිය ගැන කියලා තියෙනවා. එතකොට දැන් මනස තුල එදා එකම වෙලාවෙත් එතකොට මේ මානසික පැනවීම දෙදෙනා සාපේක්ෂව පනවගෙන තියෙනවා. ඒ සාපේක්ෂතාවයේ බුද්ධාදී රහත් උතුමන්ට ඇත්තේ නැහැ. මෙන්න මේක තමයි දුක්ඛ ආර්ය සත්‍ය. මේක දන්නේ නැණි ලෝකයා. ලෝකයේ කවුරුවත් මේ කතාව දන්නේ නැහැ. ලෝකේ කිසි කෙනෙකුට මේ කතාව තේරෙන්නේ නැහැ, වැටහෙන්නේ නැහැ පින්වත්නි. මේ මෙච්චර පැහැදිලි කළත් ලෝකෙ ගොඩක් අයට තේරෙන්නේ නැහැ. මානසිකාරය ගැන තේරෙන්නේ නැහැ. ඒකින් උපදින සිත තේරෙන්නේ නැහැ. ඒ සිත තුල මනෝමය වශයෙන් ලෝකෙ මැවෙනවා කියලා පින්වත්නි, මේ මනෝමය ලෝකවලනේ මිනිස්සු ඉන්නේ. ඒක ඇත්තක්ම කියලා හිතාගෙන ඉන්නවා. ඒ මනෝමය தත්ත්වයේ එළියට එළියේ ලෝකයට බාහලන්න පුළුවන්කම කියනකොට සසර. මානසික தත්ත්වයේ එළියේ ලෝකයට බාහලන්න බැරි මට්ටමට මානසික தත්ත්වයක් තියෙනවා නම් ඉක්මනට මනෝ වෛද්‍යවරේ කම්බ වෙන්න ඕන. මෙයා මනෝ ලෝකෙක ඉන්නවා. ඒක එළියේ ලෝකයට බාහලන්න බෑ. ඒකනේ මනෝ මානසික රෝගීන් කියනවා විශ්වාස කරන්න නැත්තේ. තමාර මානසික රෝගීන් ඉන්නවා. විශ්වාස කරන්න බෑ. සමහර මානසික රෝගීන් ඉන්නවා. එයාලා කියනවා අපි විශ්වාස කරන්නේ නැහනේ. ඇයි මනෝමය தত্ত্বයක ඉන්නවා. ඒක එළියේ ලෝකෙට සංසන්දනය කරන්න බැරි මට්ටමේ ව්‍යාකූල தত্ত্বයක්. හොඳටම අවුල් වෙලා. හැබැයි මේ මානසික ගති එළියේ ලෝකෙට බාහලන්න පුළුවන්කමත් පරමාර්ථය නෙමෙයි. සම්මුතිය. ඒ සම්මුතිය ලෝකේ පරම ඇත්තක් කියලා හිතාගෙන ඉන්නවා. ඒකට තමයි අසුරුතවත් පෘථග්ජනකම කියන්නේ. මානසික ගති ලෝකෙට බාහලන්න පුළුවන් තාක්කල් එයාට මනස තුල දරුවා ඉන්නවා නෑ. දරුවා මනස තුල විතරක් නෙමෙයි, මානසිකාරයෙන් දරුවා මනස තුල හටගත්තට මේ දරු මේ මනසට පැනවෙන தත්ත්වයේ තියෙන්නේ. ඒ தත්ත්වෙට එළියට බාහලනවා බලලා. එතකොට අනේ මගේ දරුවා මේ ඉන්නේ කියලා දරුවා ඉඹින්න පුළුවන්. දරුවාට කවන්න පුළුවන්. මේ මානසික தත්ත්වයේ ලෝකෙට බාහලනවා. බාහලනකොට එයා තමයි මගේ දරුවා කියලා ඉඹින්නේ තුරුල් කරගන්නේ ඒකට අනුවනි සංකාර හටගන්නේ. දැන් ඉස්කෝලයක් ඉස්සර අම්මා කෙනෙක් Tamange දරුවා එනකම් බලාන ඉන්නවා. පාසල ඇරලා ළමයි වේගෙන් එළියට එනවා. අම්මා හොයනවා Tamange දරුවා. ඔක්කොම දරුවෝ තමයි. හැබැයි මගේ දරුවා නෙමෙයි. ඔක්කොම දරුවෝ. හැබැයි ඔක්කොම දරුවුණාට මගේ දරුවා වෙන්නේ. අර මානසික ගතිය බාහලන්න පුළුවන් කෙනා කෝ තවම ආවෙ නැණි කියලා බලාන ඉන්නවා. තන්නි කර බොරුවක් පින්නොත් නෙමෙයි ජීවිතේ. මේ මානසික ගතිය තියාගෙන ඒ මානසික ගතිය තුල මනස තුල ඒක පනවාගෙන මානසිකාරේ කරගෙන ඕක කරා මානසිකාරේ කරන්නේ නැත්තම් බෑ. ඒකනේ දරුවා ළඟටම ඇවිල්ලා මේ අම්මා මං ඇවිල්ලා ඉන්නේ අයියා අම්මා කොහෙද බලන් ඉන්නේ කියලා කතා කරන්නේ. ඒ අයි මානසික ගතිය පනවගෙන නෑ ඒ වෙලාවේ. මානසිකාරේ කරගෙන ඒ මානසික ගතිය පනවගෙන ඒ මානසික ගතිය තුල සිහිය පිටවාගෙන ඒක බාහලන්න පුළුවන් මට්ටමට ඇතුළ ලෑස්ති වෙලා තියෙන්න ඕන. එතකොට ඒ ගතිය බාහලන්න පුළුවන් කෙනා එළියාවම අනේ මගේ පුතා ඇවිල්ලා කියලා තුරුල් කරගන්නවා, ඉඹිනවා, කවනවා, පොවනවා, නාවනවා, අන්දනවා, ඔක්කොම කරනවා. ඉතුරු ගහයට අන්දන්ට යන්නේ. ඉතුරු ළමයිට කවන්ට යන්නේ. ඉතුරු ළමයි කෑවත් එකයි නැතත් එක අපිට වැඩක් නැහැ ඒවා. ඉතුරු ළමයි ගෙදර ගියත් එකයි නැතත් එක අපිට වැඩක් නැහැ ඒවා. එහෙනම් මේ මනෝමය වශයෙන් තත්ත්ව එළියට ලෝකෙට බාහලන්න පුළුවන් මට්ටමට ලෝකේ මුණ ගැහෙනවා නම් අන්නේ මුණ ගැහෙන මට්ටමේදී තමයි කුසලා කුසල සංස්කාර රැස් වෙන්නේ. අර මානසික තත්ත්වයේ එළිය ලෝකෙට බාහලන්න පුළුවන් මට්ටමට ලෝකේ මුණ ගැහෙනකොට ඒ මුණ ගැහෙනවා නම් එයාට කර්ම රැස් වෙන එකෙන් නවත්තන්න බෑ. ඒකයි රහතන් වහන්සේට කර්ම රැස් වෙන්නේ නැති මිනිසුන්ට කර්ම රැස් වෙන්නේ ඒකයි. ඇයි මානසික ගතිය ලෝකෙට බාහලන්න පුළුවන් වෙනකොට ඒ මනෝමය தත්ත්වය ලෝකේ යථාර්ථයක් කියලා හිතනවනේ. ලෝකේ යථාර්ථයක් කියලා හිතුණාට පස්සේ ඒ යථාර්ථයක් කියලා හිතුවාට පස්සේ ඒ යථාර්ථයක් කියලා හිතාගෙන ඉන්න ලෝකේ වෙනුවෙන් මිනිස්සු මොනවද කරන්නේ නැත්තේ? ඕන දෙයක් කරනවා. සමහර මිනිස්සු Tamanගේ සුගතිය වහගන්නවනේ. Tamanගේ දරුවා නිසා සුගතිය වහගත්ත අම්මලා ඉන්නවා. දරුවා වෙනුවෙන් වැඩ කරන්න ගිහින් නිවන වහගත්ත දෙමව්පියෝ ඉන්නවා. ඇයි අර මානසික ගතිය බාහලනකොට ලෝකේ ඇත්තක් කියලා පේනකොට ඒ ලෝකේ නඩත්තු කරන්න කියලා හිතාන මහා පුදුම විදියට වැඩ කරලා ඒක ඇතුළේ යා සිතින් සැලසුම් කරලා වචනින් වැඩ කරලා කයෙන් වැඩ කරලා එයා රැස් කරගත්ත කුසලා කුසල සංස්කාර විසින් අනාගතේ නැවත නැවත ඕගොල්ලන්ගේ ඔය පංචස්කන්ධය මේ ප්‍රවාහයක් විදියට ගෙනියනවා. ප්‍රවාහයක් විදියට ගෙනියනවා. මෙන්න මේක තමයි පින්වත්නි අපිට වෙලා තියෙන්නේ. මෙන්න මේක මනස තුල පැනවෙන தত্ত্বය මත අපිට පදිංචි වෙලා ඉන්න බෑ. ඇයි පදිංචි වෙලා ඉන්න බෑ? පින්වත්නි කොච්චර දරුව වටිනවා වුණත් අපේ මනසේ දරුව නැණි හැම වෙලාවෙම. හොඳට බලන්නකො. හැම වෙලාවකම මනසේ දරුව නැණි. මේ වෙලාවේ හොඳට බලන්න පින්වත්නි මේ වෙලාවේ ඔයගලගේ දරුව නැහැ ඔයාලගේ මනසේ. හැබැයි මානසිකාරී කරන්නකො. එතකොට දරුවා ඉන්නවා. ආ දරුවා ඉන්නවා. ඊට පස්සේ මේ වටේ පිටේ ඒවා බලන්නකො. ඒවා වැටෙනකොට දරුවා නැහැ. මෙන්න මේක තමයි මේ පින්වත්නි කන්දානම් බේදෝ. තමා තුළ මානසිකාරින් ස්කන්ධ බිඳියාම. බිඳියාම නිසා අලුත් ස්කන්ධ හට ගන්නකොට ඒවට ආනුව තමයි පින්වත්නි අපි ලෝකේ අඳුනාගන්නේ. මින්න මේක තමයි දුක්ඛාරිය සත්‍ය. මනස තුල පැනවෙන தত্ত্বය මොකද්ද මේකේ දුක? මනස තුල පැනවෙන தত্ত্বය මත මට ඕන විදියට පදිஞ்சி වෙලා ඉන්න බෑ. මානසිකාරය කළොත් තියෙනවා මානසිකාරය කළේ නැත්තන් නෑ. කොයිතරම් මනාප වුණත් මට පදිஞ்சி වෙලා ඉන්න බෑ. පතක තියාගෙන අමනාප වුණත් පදිஞ்சி වෙලා ඉන්නත් බෑ. මිනිස්සු කොයි වෙලාවෙත් අඬාඬ ඉන්නේ නැත්තේ ඒකයි. මල ගෙදරක් වුණාට පස්සේ ඒ මල ගෙදර Tamange සමීපතම කෙනෙක් මිය ගියත් ඒ ගෙදර මිනිසුත් අඬාඬාම නැහැ. මිනිහ ළඟදී අඬනවා. කුස්සියේදී hina වෙනවා. එතකොට කුස්සියේදී hina වෙන්නේ බලන්න අසත්පුරුෂකම මේ බොරුවනේ කරන්නේ මේ මිනිහ ඉස්සරහා අඬනවා නෑ පින්වත්නි. ඒක තමයි මනස තුල මැවෙනකොට ඒ අණුව විතර්ක කර කර ඇඬුවට මානසිකාරේ වෙන පැත්තක තියදී ඒ අණුව විතර්ක හට ගන්නකොට hina වෙන්න පුළුවන්. සිනහවයි කඳුලයි දෙකම අනිත්‍ය වශයෙන් යම් කෙනෙක් බැලුවොත් නිවනට. අපිට ඒක බලා ගන්න බෑ. අපි බලන්න මෙයා බොරුව කරන්නේ. මොකද්ද බොරුව? මිනිහ ඉස්සරහා අඬනවා මිනිස්සු ඉස්සරහා. කුස්සියේ යන්නේ හොඳට hina වෙවි බත් කනවා. එහෙම කරන්නේ කොහොමද? එහෙම තමයි කරන්න ඕන. එහෙම තමයි කෙරෙන්නේ මේ හිතේ හැටි. සදාතනිකෝ මේ හිතට සිනහවවත් කඳුලවත් මේ දෙක අයිති නෑ. මනසිකාරයේ සිනහවට අදාළ විදියට මනසිකාරය කළාම චිත්තජ රූපේ විදියට සිනහව මූණින් ප්‍රකට වෙන්නේ. අඬන්ට අදාළ විදියට මනසිකාරය කළාම කඳුල සිතට අනුවනේ කඳුල උපදින්නේ. දුක කියන එක ආවමනේ කඳුළු ගලන්නේ. කඳුළු කියන්නේ හිතේ එකක් නෙමෙයිනේ, කය එකක් නේ. එතකොට මේ තමන්ගේ චිත්ත ඇයි එතකොට යාට ඇයි කඳුළු ගලන විදියටම ඉන්න බැරි? මේ සිත හැම වෙලාවකම මානසිකාරය නිසා අලුත් වෙනවා, අලුත් වෙනවා. මානසිකාරය කරන විදියට අනු අලුත් වෙනවා. මෙන්න මේ తত্ত্বය දුක්ඛ ආර්ය සත්‍ය. මොකද්ද දුක්ඛ ආර්ය සත්‍යයක් වෙන්නේ? මොන මට්ටමේ මානසික ප්‍රවාහයක් වුණත් මට ඕන ඕන විදියට මානසිකාරය පවතින්නේ නැහැ. මානසිකාරය පවතින්නේ නැහැ. ඇයි? මම කියලා ගන්න මොකක්වත් සිතේ නැහැ. සිත ඇති වෙනවා නැති වෙනවා. ඇයි ඇති වෙන්නේ නැති වෙන්නේ? පරණ හේතුන්ගේ මේ හිත හැදිලා. පරණ හේතු නිරුද්ධ වෙනකොට හිත නිරුද්ධ වෙනවා. ඉතින් උපේක්ෂාවෙන්, සරුවාකාර උපේක්ෂාවෙන් ඉන්නවා හැර මොනවා කරන්නද? සිත අඳුනාගෙන, සිත තේරුම් අරගෙන, සිත අවබෝධ කරගෙන ඉන්නවා හැර පින්වත්නි ඇත්තටම අපට මොකුත් මැදිහත් වෙලා කරන්න දෙයක් නැහැ. බුද්ධ ශාසනය කියන්නෙත් නැහැ මොකුත් කරන්න කියලා. මේ தত্ত্বය ඊටා මනාව තේරුම් ගැනීම පිණිස අවශ්‍ය ප්‍රතිපත්ති විතරයි කියලා තියෙන්නේ. ඒ වාට පන්සල්වල ටයිල් අල්ලන ඊව හැම සම්බන්ධ නැහැ. ලංකාවේ උපාසකම්මල ඊටා ඉන්නවා ටයිල් අල්ලන එකත් මේකට සම්බන්ධයි කියලා. ඒ වයි කිසිම සම්බන්ධයක් නැහැ. ඒ වාර පිළිවෙත් පුරන අයට පහසුවෙන් පිළිවෙත් පුරා ගන්න හොඳයිනි කියලා තමයි ওই පන්සල්වලට ටයිල් අල්ලන්නේ. ඒක විමුක්තියට කිසිම සම්බන්ධයක් නැහැ. ඒ කියන්නේ චෛත්‍ය හුණු ගානක සම්බන්ධයක් නැහැ පින්වත්නි. ඒකට චෛත්‍ය හුණු ගානකින් මේ මගේ සිත අවබෝධ වේවා කිව්වොත් ඒක කවදාවත් වෙන්නේ නැහැ. නමුත් ඒකේ අර එයාගේ තියෙන සද්ධා සම්පන්න සිත, එයා තුල අර මේ ඇත්තට මේ වෙනුවෙන් මානසිකව අතහැරලා දාපු එක ඉතා වැදගත් දෙයක්. මයි දැන් එයාගේ කාලය, ශ්‍රමය, ධනෙ අතහැරලානි. අත ඒ මනසේ මේ තමන් වෙනුවෙන් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයක් වෙනුවෙන් කියලා හිතාන හරි අතහැරලා දාලානි. ඒ අතහැරපු එක යාට පොඩ්ඩක් නිවනට උදව් වෙයි. නමුත් උණු ගාලා නම් නිවන් දකින්න බෑ. ඒකෙන් අවබෝධය කරා යන්න බෑ. ඉතින් ඒ මොකද මේ මිනිසු මේ සත්‍ය අවබෝධය කියන්නේ තමන්ගේ සිත අවබෝධ කිරීම මත ගොඩනැගෙන තත්වයක්. ඒ තත්වය ඇතුලේ සියලු තත්වාරෝපණ වලින් ආරෝපිත තත්වයන්ගෙන් සිත මිදිල යනවා. ඇයි ආරෝපිත තත්වයන්ගෙන් සිත මිද? සිත අනාත්මයි. සිත වසඟේ පවත්වන්න බෑ. ඒ නිසා කුමනාකාරයක සිතුවිලි ප්‍රවාහයක් ඇති වුණත් ඒක ඇති වෙලා නැති වෙලා යන විදිය දකින්නවා මිසක් වෙන කරන්න දෙයක් නැහැ. මෙන්න මේ විදියට යම් කෙනෙක් දැක්කොත් ඒක තමයි දුක්ඛාරිය සත්‍ය. මොකද දුක්ඛාරිය සත්‍ය? මේ විදියට හටගන්න සිත ඇති වෙලා නැති වෙලා යන සිත ප්‍රවාහය මට මගේ වසඟයේ පවත්ව ගන්නට බැරිකම. කැමැති මන් තියාගන්න, මන් හැම වෙලාවෙම කැමැති මගේ ඔළුවේ දරුවා තියාගන්න. නමුත් දරුවා ගැන කල්පනා කළොත් විතරයි දරුවා මනසේ උපදින්නේ. කල් දරුවා එක පාරම සමහරලාට කපි දැන් ඔය වෙන වැඩක් කර කර ඉන්නවා. පුංචි ළමෙක් ඉන්නවා කියලා හිතමු. එයා ගන්න ඕන පෙර පාසලින්. අමතකයි වෙලා, වැඩේ දැන් අමතක වෙලා. ඇයි? දරුවා නැහැනේ මනසේ හැම වෙලාවෙම. එක පාරම මතක් වෙනවා 11ට ගන්න ඕන, 12:00ට මතක් වෙනවා. එක පාර මොන දරුවා මනස තුල උපදිනවා. විපදිච්ච ගමන් වැටෙනවා. දරුවා ගෙදර නැහෙනි. දරුවා පෙර පාසල් ළඟ අනේ 11ට ගන්න ඕන. දැන් 12:00 දැන් ඔන්න දාඩිය දාන්න පටන් ගන්න. ඇයි දරුවා පින්නත් ඉහිනම් මනස තුල Taman මගේ කියලා ලෝකේ ඉපදිච්ච එකම මිනිසුන්ට දාඩිය දාන්න හේතුව? එතකන් කිසි කැළඹිල්ලක් නැහැ. ඉතුරු ළමයි ගැන හිතලා නෙමෙයි. මගේ ළමයා කියන ගතිය ඇතුලේ තමයි මේ ඔක්කොම අවුල පැටලෙන්නේ. ඉතින් මෙන්න මේ විදියට යම් කෙනෙකුට පුළුවන් නම් මෙන්න මෙබඳු සිතක්, මානසික අවධානයේ මත මැවෙන සිතක් තියෙනවා. මේ මැවෙන සිත නිරතුරුව ඇති වෙලා නිරතුරුව නැති වෙලා යනවා. ඒ සිත ඇති වෙන්නේ නැති වෙන්නේ මානසිකාරයෙන් නේද කියලා බලන එකට තමයි සති සම්බොජ්ජංගේ කියන්නේ. දැන් මේක ඊළඟට කියන්නේ බොජ්ජංග වැඩෙන ආකාරය කියන්නේ. තමන්ගේම සිත තමන්ගේම සිතේ තමන්ගේම වසඟේ පවත්ව ගන්න බැරි මට්ටමට මේ සිත අනාත්ම නම් මේ සිත එබඳු අනාත්ම මට්ටමක් නම් තියෙන්නේ මේ බඳු අනාත්ම සිතක් නම් අපට තියෙන්නේ මේ සිත පවතිනවා කියන එක දුක පවතින එක සිත තිබ්බොත් දුක තියෙනවා සිත නැත්තම් දුක නැහෙනි සිතේ පැවැත්ම වනාහි දුක්ඛේම පැවැත්මයි අන් කවර දෙයකවත් පැවැත්ත නෙමෙයි කියලා බලන එක තමයි ධම්මවිජේ බොජ්ජංගේ කියන්නේ ඊට පස්සේ පින්වත්නි මේ විදියට සිතට වටිනාකම් දීලා සිත තුළ මානසිකාරයෙන් පැනවෙන ලෝකය යථාර්ථයක් කියලා හිතානේ එළියේ බලන එක ඒක තමයි කෙලෙස් මට්ටම සිත ඇති වෙලා නැති වෙලා යන නිසා සිත ගැනත් බාහිර ලෝකයේ ගැනත් සිත මඳහත්ව පවත්වන එක කුසලතාවේ මෙන්න මේ විදියට දකින්න එක තමයි විරිය සම්බොජ්ජංගී කියන්නේ මෙහිම බලනකොට අර වෙනදා මානසිකව පනවගත්ත ලෝකය පදනම් කරගෙන වෙනදාර මානසිකව පනවාගත්ත ලෝකය පදනම් කරගෙන ගලාපු දුකක් තියෙනවනේ ඒ දුක එන්න එන්න අඩු වෙනවා දුක අඩු වෙනකොට සිත තුල සැපයක් උපදිනවා හැබැයි ඒ සැපය ලෝකෝත්තර මට්ටමින් උද්ගත වෙච්ච එකක්. ඒකට තමයි ප්‍රීති සම්බොජ්ජංගේ කියන්නේ. මේ විදිහට තමන් බලන්න බලන්න තමන්ට දැනෙනවා මගේ දුක අඩු වෙලා යනවා. මැරුණාට පස්සේ මරණින් එහා පැත්තේ නෙමෙයි මේ අත්දැකීම. මේ විදිහට බලන්න බලන්න ඊය හටගත්ත දුක අද හටගන්නේ. උදේ හටගත්ත දුක දැන් හටගන්නේ. මේ විදිහට සිත අඳුන ගන්න, තේරුම් ගන්න, අවබෝධ කරන්න ගියාම පින්වත්නි එයාගේ සිත අවබෝධ වෙන මහ පුදුම සැපයක් උපදිනවා. ඒ දුක නැති වෙනකොට හිත සැප ප්‍රීතිමත් වෙන්න ගන්නවා. ඒක තමයි පස්සද්ධි සම්බොජ්ජංගේ. මේ ප්‍රීති සම්බොජ්ජංගේ. ඒකට අනුව උපදින රූපේ තමයි පස්සද්ධි සම්බොජ්ජංගේ. අර දුක ඇති වුණාම කඳුළු ගලන්නේ. ඒ වගේ. සැප ඇති වුණාම මූණින් හිනාවක් එන්නේ. ඒ වගේ පස්සද්ධියක් උපදිනවා රූපයෙන් උපදිනවා ඒ රූපේ පදනම් කරගෙන කාය පස්සද්ධියක් හට ගන්නවා ඒක තමයි පස්සද්ධි සම්බොජ්ජං. එතකොට සිත දැන් නම් ඇති වෙලා නැති වෙලා යන්නේ මේ වෙලාවේම සිත දෙස බලන එකයි හොඳම දේ. ඊයේ සිත දිහා බලන එකවත් හෙට උපදින්න නියමිත සිත දිහා බලන එකවත් කිසිදු ආයුරකින් තේරුමක් නැහැ කියලා තමන්ගේම වර්තමානයේ සිත ගැන අවදිකම සමාධි සම්බොජ්ජංගේ. වර්තමානෙත් සිත ඇති වෙලා නැති වෙලා යනවා නම් මේ සිත නම් අනිත්‍යමයි අනිත්‍යමයි. මානසිකව මැවෙන තත්ත්වේ නම් යථාර්ථයක් නොවේ. එළිය ලෝකේට බාහල සසඳ සසඳ ගලප මම බැලුවට මේ සිත නම් අනාත්ම එකක්. මේක නම් අනිත්‍ය එකක්. ඒකයි මට මගේ වසඟේ තියාගන්න බැරි සිත කියලා බලන එක. එහෙම බල බලා සිත ගැන මැදහත් වෙන එක, එහෙම බල බලා පින්වත්නි සිතෙන් මැවෙන ලෝකය එළිය තියනවා කියලා ලෝකේ දිහා බලනකොට ලෝකය ගැන මැදහත් වෙන එක උපේක්ඛා බොජ්ජංගය. එතකොට යා පිරිනුවම් පාණ්ඩ පාරට වැටිලා ඉවරයි. එතනින් එහාට යන්න තව ඉතින් ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩාගෙන ටිකක් භාවනා කරගෙන ඉස්සරහට යන්න ඕන. එතකොට යාට මේ දුක ඉවර කරන්න පුළුවන්. මෙබඳු දුකේ නිමාවක් පිණිස මේ උතුම් බුද්ධ දේශනාව මේ අත්තු හැම දෙනාටම උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දේශනාවේ දායකත්වයගෙන කටයුතු කරනු ලබන්නේ කිරිබත්ගොඩ ජාතික නිවාස ක්‍රමය අංක 138 නිවසේ පදිංචි දීප්ති පෙරේරා මහත්මිය, රෝයි දිසානායක මහත්මයා ඇතුළු පින්වත් පිරිසයි මේ උතුම් කුසලයට සම්බන්ධ වී සිටින්නේ. එපිනුතුම් ප්‍රදාන මෙතනට සම්බන්ධ වුණු හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. හැම දිනාටම ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිසම මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සුජීවත්ව වෙසෙන 2025 මැයි මාසේ 13 වන දිනට ජන්මදිනයේ යෙදෙන චතුර චමල්ක දිසානායක පුතණුවන්ට නිදුක් නිරෝගී සුව චිර ජීවනය, කායික මානසික සුවපත් බව ප්‍රාර්ථනා කිරීමේ අදහසින් තමයි මේ දේශනාවට සම්බන්ධ වෙලා තිබෙන්නේ. ඒ පුතණුවන්ට අපි මේ දේශනාවේ කුසල් ආශිර්වාදේ පිණිස සිහි කරනවා. ඔස්ට්‍රේලියාවේ පදිංචි සුරාජ් ආසිරි දිසානායක පුතණුවන්ට, ලමාලි සචිනී දියණියට, අයනී සත්සරණී දියණියට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ කායික මානසික සුවපත් බව ප්‍රාර්ථනා කරලා තිබෙනවා. එවගේම මියුරින් දාබරේ පින්වත් මෑණියන්ටද නිදුක් බව නිරෝගී බව සුවපත් බව කායික මානසික සුවසහනය ප්‍රාර්ථනා කරලා තිබෙනවා. ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් ඒ පින්වත් මෑණියන්ටද උපනිශ්‍රය වේවා කියලා අදිෂ්ඨානය කරනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් ඉතා මිත් සිතින් ආශිර්වාද කරලා තියෙනවා. මේ ප්‍රඥා නාලිකාවේ දේශනා කරන සියලු දේශකයන් වහන්සේලාටත් ලක්වාසී ලෝකවාසී ධර්මකාමී සියලු දෙනාටද මේ කුසල් උපනිශ්‍රය වේවා කියලා අදිෂ්ඨානය කොට තිබෙනවා. පරලෝ සැපත් වන්නට යෙදුණ කැරොලින් පෙරේරා දිසානායක මෑණියන්ට, මානෙල් හැරියට් පෙරේරා මෑණියන්ට, එවගේම MLT පෙරේරා පියතුමන්ට, එස් දිසානායක පියතුමන්ට, චිරාන් ඉසුරු පුතණුවන්ට, එවගේම සියලු ඥාතීන්ට අනුමෝදන් කොට තිබෙනවා. ෂර්ලි කරුණාරත්න මහත්මාට, එවගේම සැබ්‍රිනා දාල්විස් මහත්මිය ඇතුළු විශේෂයෙන්ම දීප්ති පෙරේරා මහත්මිය සහ රෝයි දිසානායක මහත්මා ඇතුළු පින්තුන් නමින් මිය ගිය වර්ග පරම්පරානුගත සංසාරගත සියලු ඥාතීන්ට මේ කුසල් නිවන් පිණිස වේවා. සතරවරං රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් තවීචේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ උතුම් කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
ද්වේෂඛයෝ නිබ්බානං